නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඒතස්ස ආනන්ද ධම්මස්ස අඥානානනුබෝධාප්පටි වේදා ඒවමයන් පජාතන්තා ගුලක ජාතා ගුලා ගුන්ටික ජාතා මුංජ පබ්බත භූතා අපායන් දුග්ගතින් විනීපාතං සංසාරං නාතිවත් තන්ති සද්ධාවන්ත බුද්ධ සම්පන්න පින්වතුනි, ඒ කියන ලද ගාථා පාඨී තේරුම සත්වයා ධර්මය අවබෝධ කරන්නේ නැති නිසා, ප්‍රතිවේධ කරන්නේ නැති නිසා, තමා තුළින් දැනගන්නේ නැති නිසා මේ සංසාරේ අර මීයන් කාපු නූල් පන්දුවක් වගේ, එහෙම නැත්නම් අවුල් වෙච්ච පාපිස්සක්, ලිහිච්ච පාපිස්සක් වගේ අවුල් වෙලා සංසාරේ ගැට ගැහිලා ගෙතිලයි ජීවත් වෙන්නේ. ඒක නිසාම අපාය, දුගතිය, විනීපාතය සංසාරේ ඉක්මවන්නේ නැහැ කියන අදහසයි. මේක පැහැදිලි කරන්නට කලින් පින්වතුනි, අද විශාල සංඛ්‍යාවක් මෙතන සිල් සමාදන් වෙලා ඉන්නවා. එතකොට අපි දැනගන්නට ඕනා, අපි දන්නවත් ඇති දැනටම මේ කාලයේ තියෙන වටිනාකම. පින්වතුනි, තථාගත ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිරිනිවිලා අවුරුදු 2600කට කිට්ටු ප්‍රමාණයක් ගත වුණත් උන්වහන්සේ විසින් දේශිත සද්ධර්මය බොහෝම නිරුපද්‍රිතව නිර්මලව බැබලෙනවා අදත්. එතකොට මේ ධර්මය කියලා කියන්නේ මේ ධර්මයෙන් අපිට ප්‍රයෝජනයක් ගන්නට පුළුවන් කාලයක්. මේක බුද්ධ උත්පාද කාලයක්. ඒක නිසා තථාගතයන් වහන්සේ ජීවත් වෙනවා හා සමානයි. ඒ ධර්මය නොමැරි බොහෝම ලස්සනට පවතිනවා. එතකොට මේ ධර්මයෙන් අපිට ප්‍රයෝජනයක් නැත්තම් හරි, ඉතාමත් අඩු ප්‍රයෝජනක් නම් තියෙන්නේ හරි, මේක අපේ අඩුපාඩුවක්, ධර්මීය අඩුපාඩුවක් නොවේ. එතකොට තථාගත සම්මා සම්බුදුරජාන් වහන්සේ ශ්‍රී මුඛයෙන් වදාරනවා ආනන්ද ස්වාමීන් වහන්සේට. ආනන්ද ස්වාමීන් වහන්සේ කියනවා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, මේ ශාසනේ අඩක්ම පවතින්නේ කල්යාණ මිත්‍ර සම්පත්තියේ උඩ කියලා. එතකොට පින්වතුනි, තථාගතයන් වහන්සේ කියනවා, එහෙම කියන්නේ පානන්ද, මේ ශාසනය 100%ක්ම පවතින්නේ කල්යාණ මිත්‍රයා මත කියලා. එතකොට කවුද පින්වතුනි මේ කල්යාණ මිත්‍රයා කියලා කියන්නේ? කල්යාණ මිත්‍රයා කියලා කියන්නේ පින්වතුනි, මේ ශාසනයේ, මේ ධර්ම මාර්ගයේ, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ යෙදිලා තමන් මේ ධර්මය අවබෝධ කරගත්ත උත්තමයට. ඒක කොටස් වශයෙන් මේ පින්වතුන් දන්නවා මට වඩා බොහොම හොඳට. ඒවා පළවෙනි මාර්ග ඥානය, දෙවෙනි මාර්ග ඥානය, තුන්වෙනි මාර්ග ඥානය, හතරවෙනි මාර්ග ඥානය කියලා තියෙනවා පින්වතුනි. එතකොට අපිට ඇඟිල්ලෙන් ඇනලා, ඇඟිල්ල දික් කරලා පෙන්වන්න බැරි වුණාට පින්වතුනි, උන්වහන්සේලා, ඒ උත්තමයන් වහන්සේලා, උත්තමාවන් වහන්සේලා අපාතර ඉන්නට පුළුවන් ඉන්නවා. එතකොට පින්වතුනි, ස්වාමීන් වහන්සේලා විතරද පූජ්‍ය පක්ෂයේ විසද හාමුදුරුවෝ විතරද නෑ පින්වතුනි ගිහියොත් ගිහි පින්වතුනුත් අනිවාර්යයෙන්ම ඉන්නවා මේකට පින්වතුනි එහෙම තමන්ගේ ඒ පාට් ඇඳුමේ පාට වෙනස් කරා කියලා ඒකට පළක් වෙන්නේ නෑ භික්ෂුන් වහන්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගය යනවනම් උන්වහන්සේට කල්යාණ මිත්‍රෙක් අවංක කල්යාණ මිත්‍රෙක් කල්යාණ මිත්‍රයා නම් අවංකයි කොහොමදත් කල්යාණ මිත්‍රෙක් අවවාද දෙනවනම් උන්වහන්සේ ඒ අවවාද පිළි අරගෙන තමන්ගේ ජීවිතයට යොදා ගන්නව නම් ඔහුට හෝ ඇයට මේ නිර්වාණය මේ ජීවිතය තුළ සාක්ෂාත් කරන්න පුළුවන්. ඉතින් පින්වතුනි අර අපේ ධම්මජීව ලොකු ස්වාමීන් වහන්සේ කියනවා වගේ 1900 ඔය 1950 ගන්න වලට කලින් බුද්ධ ජයන්තිට කලින් මේක එහෙම් පිටින්ම නැති වෙච්ච දෙයක් මේක තවත් ගොඩ ගන්න බෑ මේක වැහිච්ච ශාසනයක් කියලා බොහෝම ලස්සනට කවුරුත් අර මේක අයින් කළා තිබ්බ පින්වතුනි ඉතින් මේක වැහිච්ච ශාසනයක් නෙමෙයි බොහෝම මල්පර දරන අතු ඉති තියෙන බොහෝම ලස්සන ශාසනයක් කියන එක අද්දකපු උත්තමයෝ ඉන්නවා. එතකොට පින්වතුනි මේක කරන්නේ කොහොමද? අර කලින් සඳහන් කරා වගේ ඒ කල්යාණ මිත්‍රයෙක් උපයෝගී කරගෙන උන්වහන්සේගේ හා ඇසුර ලබාගෙන අපි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩීම. එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ පින්වතුනි දැන් මේ පින්වතුන් සිල් සමාදන් වෙලා ඉන්නවා. එතකොට ගෙදර දොරේ කටයුතු වලින් මිදිලා මෙතෙන්ට ඇවිල්ලා බොහෝම සාමදානයෙන් තමන් වෙතට සිහිය යොමු කරගෙන අපි ඒ දවස ඒ ප්‍රමාණය ගෙවන්නට උත්සාහ ගන්නවා. ඉතින් මේකම තමයි යහපත් වෑයම කියලා කියන්නේ. මේ විදිහට උත්සාහ කරන කෙනා මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කෙනා තුල මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය අනිවාර්යයෙන්ම වැඩෙනවා. එතකොට පින්වතුනි දැන් අපි ගිහි ගෙදර ඉන්න වෙලාවෙ අපි රැකී ආරක්ෂා කරනවා. අපි අතින් ප්‍රමාද දෝෂයකින් සමහරක් වෙලාවට මේ සීලය පළුදු වෙන්න කැඩෙන්න පුළුවන්. පංචශීලයෙන් නම් රකින්නේ කැඩෙන්න පුළුවන්. මම කියන්නේ නැහැ මේක කඩන්න කඩුවට ප්‍රශ්නයක් නැහැ කියලා. ඒ වුණාට කැඩෙන්න පුළුවන්. කැඩුනොත් මොකද කරන්නේ? පින්නතුනි පශ්චාත්තාපය කියලා කියන්නේ විශාල කුක්කුච්චය කියලා කියන්නේ විශාල අකුසලයක්, නිවන ධර්මයක්. මේක කඩන්න රුකුල් දෙනවා කඩන්න කියලා නෙමෙයි කියන්නේ. සති සම්පජඤ්ඤයෙන් යුක්තව සීලය ආරක්ෂා කරන්නට ඕන. යම් කිසි අතපසු වීමකින් කැඩුනොත් මට යම් කිසි වැරද්දක් වුණා මම අවශ්‍ය නම් මේක කල්යාණ මිත්‍රයෙකුට කියන්නට පුළුවන්. නැත්නම් Tamanටම සමාව දීලා මම මීට පස්සේ මේ සීලය පිළිබඳව මීට වැඩිය පරිස්සම් වෙනවා මේක ආරක්ෂා කරන්නට උත්සාහ කරනවා කියලා ඇත්තටම ධර්ම මාර්ගයේ අලුත් ශක්තියක් ඇති කර ගන්නට පුළුවන්. එතකොට පශ්චාත්තාප වෙනවා කියන එකෙන් තව පව් එකතු වෙනවා ඇරෙන්න, වීරය මදි වෙනවා අඩු වෙනවා ඇරෙන්න වෙන කිසිම දෙයක් වෙන්නේ නැහැ. මම හිතනවා මම මේ කියන දේ පැහැදිලි කියලා. සිල් කඩන්න, සිල් කැඩුවට කමක් නැහැ කියන එක නෙමෙයි කියන්න හදන්නේ. උනොත් කරන්න දෙයක් නැහැ කියලා. මොකද මම දන්නවා, අපි දන්නවා ගොඩක් අය එහෙම එක දෙයක් උනාට පස්සේ ඒක දිගේ හිත හිතා මානසිකාර කර කර ඉන්නවා. මේකට හොඳ උදාහරණයක් තමයි පින්වතුනි මේ පින්වතුන් අහලා ඇති, අහන්න ඕන අනිවාර්යයෙන්ම, තිලමුට්ටි ජාතකය. ඒ තිලමුට්ටි ජාතකයේ එක්තරා කාලයක ගෙදරක බොහොම ඈත කාලයක ගෙදර මිදුලේ තල දාලා තියෙනවා වේලෙන්න. මේ පැදුරක තල වේලෙන්න දාලා. එතකොට වඳුරෙක් ඇවිල්ලා මේ කටෙත් තලපුරෝගෙන අත් දෙකටත් අරගෙන ඒ විදිහට පුළුවන් හැම තැනම ඒ කියන්නේ කකුල් දෙකෙත් මං හිතන්නේ ටිකක් අරගෙන මේ දැන් මෙයා මේ ගහකට නගිනවා කවුරු හරි ගනී කියලා. එතකොට මට තල චුට්ටක් වැටුණා බිමට. එතකොට මෙයා කරන්නේ මොකද්ද? අර අතේ තියෙන තල ටික ඔක්කොම බිමට දාලා කටේ තියෙන ඒවත් ඔක්කොම බිමට දාලා තල චුට්ට අහුලන්න ආපහු ගහෙන් බහිනවා. ඉතින් මට හම්බ වෙනවද? නැහැ. අන්න ඒ උදාහරණය අරගෙන ධර්මයේ පැහැදිලි කරනවා පින්වතුනි මේ අපිට තියෙන දේ අපි ආරක්ෂා කරනවා මිසක් නැති වෙච්ච දෙයක් ගැන වැළපිලා වැඩක් නැහැ. ඔක මේ අපේ ලංකාවේ මිනිස්සුයෝ ඇත්තටම ආදි මිනිස්සුයෝ අදටත් ලංක අනිත් රටවල් සමග සංසන්දනය කරනකොට අපිට විශාල හොඳ ජන විඥානයක් තියෙනවා. ඒක නිසාම තමයි පින්වතුනි කිව්වේ අර ගිය හකුරට නාඩන්නේ තියෙන හකුර රැකගන්නේ කියලා බොහෝම පැරණි කියමනක් තියෙනවා මේ පින්වතුන් අහලත් ඇති කියලා මං හිතනවා. එතකොට පින්වතුනි මේ විදිහට මේ ධර්මයේ අපි ගමන් කරනකොට අපිට විශාල වශයෙන් මුලදී බොහොම ටික ටික සන්තෝෂයක් ඇති වෙන්න පටන් ගන්නවා. මම පරිණාමයකට පත් වෙනවා, මගේ ජීවිතය හොඳ අතටයි හැරෙන්නේ කියලා තමා තුලින්ම තමන්ට විශාල ආත්ම විශ්වාසයක් ගොඩනගෙන්නට පටන් ගන්නවා. ඒක පුදුමාකාර විදිහක්. පින්වතුනි ඒක හරියට කොයි වගේද දන්නවද? ඒක පැතිරිලා යන විශාල ප්‍රීතියක් වගේ දෙයකට පත්වන්නට පුළුවන්. ඒකට තමයි කියලා කියන්නේ තමන් නිවැරදිව ජීවත් වෙනකොට ඇතිවෙන සුවය. ඒක හරියටම තින්ත පොවන කඩදාසියකට තින්ත බිඳුවක් දැම්මට පස්සේ ඒකේ තියෙනවා ස්වාභාවිකව මේ තින්ත පැතිරිලා යන ස්වභාවයක් තියෙනවා. අන්න ඒ වගේ පින්වතුනි අපි මේ වැඩේ හරියට කරනවා නම් අපිට බොහෝම සුවයක් මේ ජීවිතේ මේ මොහොතේම ලැබෙනවා. බොහෝ කල්යන්නේ නැහැ. ඒක තමයි ධර්මයේ තියෙන ශාන්දුෂ්ඨික ස්වභාවය. මෙන්න මේක දැනෙනකොට අපිට බොහෝම විශාල සද්ධාාවක් ඇති වෙනවා තථාගතයන් වහන්සේ ගැනත්, උන්වහන්සේ දේශිත ධර්මය ගැනත් පින්වතුනි. එතකොට අපිට අප තුලින්ම දැනගන්නට පුළුවන් වෙනවා ස්වාක්ඛාතු භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒහිපස්සිකෝ ඕපනායිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූ හීති කියන මේ හැම දෙයක්ම පින්වතුනි අපිට රහතන් වහන්සේ කෙනෙකුට වගේ තේරෙන එකක් නැහැ. අපිට අපතුලින් මේකේ යම්කිසි ඇත්තක්, මේක ඇත්තමයි කියලා පින්වතුනි අපිට තේරුම් යනවා. එතකොට අපි ධම්මත්‍ථಿತಿ කියන ස්වභාවයකටපත් වෙනවා, ධර්මයේ පිහිටියා කියලා. එතකොට පින්වතුනි තථාගතයන් වහන්සේ ගැනත් අනේ උන්වහන්සේ අපි කෙරෙහි අනුකම්පා කරලා මෙච්චර දුකක් විඳලා මේ බුදු වුණා නේද කියලා පින්වතුනි මේ මුළු ලෝකයේම මේ මුළු විශ්වයේම බුදුගුණයෙන් පැතිරිලා ගිහිල්ලා ඉතිරිලා පැතිරිලා තියෙනවා කියලා තමන්ට හදවතින් දැනෙන්න පටන් ගන්නවා. එතකොට පින්වතුනි මේ ධම්මජීව ලොකු ස්වාමින් වහන්සේ බොහෝ වාරයක් කියනවා මේ පින්වතුන්ට ඇහිලා ඇති, අපිට බුදු සිවුරේ සුවඳ දැනෙන්න පටන් ගන්නවා. ඒක නිකන් දැනෙනවා වගේ පින්වතුනි. ඒ ආර්ය මහා සංඝරත්නයේ ඒ 80 මහා ශ්‍රාවකයන්ගේ ගුණකඳ අප තුලත් චුට්ට චුට්ට අර තින්ත පොවන කඩදාසි වගේ චුට්ට 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 මතු වෙන්නට, පළපදියම් වෙන්නට පටන් ගන්නවා පින්වතුනි. එතකොට අපිට තේරෙනවා අනේ මේ මනුස්ස ජීවිතය කොච්චර උතුම් දෙයක්ද කියලා පින්වතුනි. එතකොට ධර්මීය දිහා බලනකොට පින්වතුනි මෙහෙම මේ ජීවිතේම ඒච්චර ලොකු සැපතකට පත්වන්නට පුළුවන්කමක් ධර්මීය දිහා බලද්දී පේන්නේ නැහැ දෙවියන්ට සහ බ්‍රහ්මයන්ට. ඔවුන් ලැබපු පින අනුභව කරනවා ඇරෙන්නට එහෙම ලොකු දිවි ලෝකෙ ගිහිල්ලා බණ අහලා ඒ මාර්ගඵලවලට පත් වුණා කියලා නම් ධර්මයේ සඳහන් වෙනවා. ඒක ඇත්තක්, ඒක බොරුවක් නෙමෙයි. එහෙනම් පින්වතුනි මේ වගේ තමා තුලින් වැඩෙන ගතියක් බොහොම දුර්ලභයි වගේ තමයි ධර්මය සංසන්දනය කරනකොට වැටහෙන්නේ. එතකොට අපිට දැනෙනවා මේ ජීවිතය කොච්චර වාසනාවක්ද, මේ උතුම් මිනිස්කම කොච්චර දෙයක්ද, අපි මේ මිනිස්කමින් කොච්චර අඩු ප්‍රමාණයක්ද ප්‍රයෝජන ගන්න කියලා. මනුෂ්‍යයාගේ හැකියාව හිතාගන්නට බැහැ. මේක නොයෙක්වර විද්‍යාවෙන් නුත් ඔප්පු කරලා තියෙනවා. ඒ කියන්නේ මේ මස්තිෂ්කයේ තියෙන හැකියාවන් ප්‍රමාණය අපි බොහෝ කාලයක් පරිණාමය වෙලා තියෙනවා. ඒ වගේම අනන්ත සංසාරයක එකතු කරපු අකුසල් වගේම, අපි කතා කරන්නේ අකුසල් ගැන විතරයි, එනට කුසල සම්භාර ධර්මයකුත් අපිට තියෙනවා. මේ පින්නතුන් දන්නවා මම නොකිව්වට ඒ තථාගත අරිහත් සම්මා සම්බුදු කෙනෙක් වන්නේ අප වගේම මිනිස්සෙක්. එයාට විශේෂ සුදුසුකම් නැහැ. ඔහු අපි වගේම මිනිස්සෙක් වෙලා, දෙවියෙක් වෙලා, බ්‍රහ්මෙක් වෙලා බොහෝ කාලයක් ඒ පාරමී පුරල අපිට වඩා සුදුසුකම් ඇති කරනවා. එතකොට අපිට අවශ්‍ය නම් ඒක ඇති කර ගන්නට පුළුවන්. මට මතකයි හොඳ ආකාරවම ලොකු ස්වාමීන් වහන්සේ බණකදී කිව්වා, උන්වහන්සේ අපිට අවශ්‍ය නම් මේ ජීවිතය තුළ සීළු කෙලෙස් නසන්න පුළුවන්, ඒ වගේම අවශ්‍ය නම් පසේ බුදු කෙනෙක් වෙන්න පුළුවන්. ඒක මේ ජීවිතය තුළ කරන්නට බෑ, මේ බුද්ධ උත්පාද කාලයේ කරන්නටත් බෑ, මේ ශාසනය නැතිවෙච්ච කාලයේ කරන්නට පුළුවන්, ඒ වගේම බුදු කෙනෙක් වෙන්නටත් පුළුවන්. ඒ ප්‍රභවය අපි ගාව තියෙනවා. එතකොට මේ පින්නතුන්ට මේක කියන්නට යෙදුනේ අපේ ප්‍රභවය කොච්චර බල සම්පන්නයිද, අපි හීන දීනවද අපේ ජීවිතය ගත කරන්නේ කියලා. එහෙම ගත කරන්නට කිසිම අවශ්‍යතාවයක් නැහැ. මේකට එකම හේතුව පින්වතුනි මිනිස්සෙක් වීම විතරමයි. මේක මේ ධම්මජීව ලොකු ස්වාමීන් වහන්සේ ඔප්පු කරලා තියෙනවා. අවුරුදු 6ට උඩ ළමයින්ට මේ සතිය පුරුදු කරන්නට ගියාට පස්සේ අපිට වැඩිය බොහෝම ලස්සනට ඒගොල්ලෝ මේ සතිය අත්දැකලා බොහෝම විචිත්‍රවත් විදිහට තමන්ගේ ජීවිතයට කොහොමද බලපාන්නේ කියලා කියනවා. මම එක උදාහරණයක් කියන්නම්. මා ලංකාවෙන් පිට ටික දවසක් ඉන්නට යෙදුනා. එතකොට පොඩි ළමයින්ට අවුරුදු 11 13 ළමයින්ට මේ අපි උගන්වන විදිහට සතිපාසලේ විදිහට අපි සතිය කියලා දුන්නා. ඒ වගේම පොඩ්ඩක් මේ ආනාපාන සති භාවනාව කියලා දුන්නා. එතකොට ඒ ළමයා විනාඩි 20ක් විතර භාවනා කරාට පස්සේ මම ඇහුවා, ඔයාට දැන් ඔයාගේ අත්දැකීම ගැන කියන්න පුළුවන්ද කියලා. එතකොට එයා කියනවා මට විශාල සතුටක් දැනුණා, මට විශාල සැහැල්ලුවක් දැනුණා කියලා. මේ කතා කරන්නේ විදේශයක ඉන්න දරුවෙක්. එතකොට මං කිව්වා, ඉතින් හරි, දැන් ඔයාට ඔය යාළුවොත් එක්ක සෙල්ලම් කරනකොටත් විශාල සතුටක් දැනෙනවනේ. එතකොට ඒකයි මේකයි කොහොමද සංසන්දනය කරන්නේ කියලා. බලන්න මේ කුඩා දරුවට කොච්චර ලස්සනට ඒක තීරුම් කරලා දෙන්න පුළුවන්ද කියලා. එයා කියනවා, හරි, මම යාළුවොත් එක්ක සෙල්ලම් කරනකොට මට විශාල සතුටක් ඇති වෙනවා, ඒක ඇත්තයි. ඒ වුණාට ඒක පැය භාගයකට පැයකට සීමා වෙලා තියෙන්නේ. ඊට පස්සේ මගේ යාළුවා මංගාව නැහැ. එයා යා ගෙදර ගිහිල්ලා මම තනි වෙලා මට හරිම පාළුවක් දුකක් දැනෙන්නේ. ඒ වුණාට මම මේ විදිහට භාවනා කරාම සතිය පිහිටුවාම මට එහෙම කිසි දුකක් නැහැ. ඒක ඉවර වුණාට පස්සෙත් මම මුළු දවස පුරාම උද්‍යෝගයෙන් ගත කරන්න කියලා මේ කුඩා දරුවා මට කියනවා. එක දරුවෙක් නෙමෙයි, බොහෝ දරුවෝ මට අපිට ඒ විදිහට කියලා තියෙනවා. විශේෂයෙන්ම කියනවා අපිට පාසලෙත් දෙමව්පියන්ගෙනුත් විශාල වශයෙන් පීඩනයක් තියෙනවා මේ අධ්‍යාපනය කරන්නට, තව දේවල් කරන්නට කියලා. එතකොට අපි දැන් මේ මොහොතේ ඉන්නවා, අපිට ඒ කිසිම බරක් දැනෙන්නේ නැහැ. අපි තාමත්ම සතුටෙන් ඒ වෙලාව ජීවත් වෙනවා කියලා. එතකොට මේ පින්නතුන්ට හිතන්නට පුළුවන් මේ දරුවන්ට කොච්චර අසහනයක් තියෙනවද, එහෙනම් වැඩිහිටි අපට කොච්චර අසහනයක් තියෙනවද කියලා පින්වතුනි. ඉතින් මේකට වෙන කිසිම උත්තරයක් නැහැ. තථාගතයන් වහන්සේ දේශනා කරනවා පින්වතුනි, මේක ශ්‍රී මුක දේශනාවක්, ධම්මෝසද සමං නත්ති ඒතම් පිවත භික්ඛවෝ. මහණෙනි, මේ ධර්මය හා සමාන ඔසුවක් නැහැ මෙය පානය කරන්නට කියලා පින්වතුනි. ඒ වගේම මේ පින්නතුන් දන්නවා මම නොකිව්වට ඒ පටාචාරා උපාසිකාව ඉතාමත්ම දුකකින් වෙලිලයි තථාගතයන් වහන්සේ ගාවට ඉන්නේ. එතකොට එතුමියට මේ ධර්මය අවබෝධ වෙලා උන්වහන්සේ කියන දේ එතුමිය තේරුම් අරගෙන උන්වහන්සේ ආර්ය ශ්‍රාවිකක් බවට ඒ වෙලාවෙන් පත් වෙනවා. ඒ වගේම අඟුලිමාල ඉතාමත්ම දරුණු විදිහට තමන්ගේ ජීවිතය පවත්වපු කෙනෙක්. එතකොට ආලවක යක්ෂයා තව මිකී නොකී බොහෝ අය පිංගතුනි. එතකොට අපිට පොඩි ආසාවකුත් පොඩි කුතුහලයකුත් මේ ලංකාව පුරාම විශේෂයෙන්ම ලංකාවේ තියෙන කතාවක් තමයි බුදු කෙනෙක් ගාවම බණ අහලා සාදු කිව්වහම නිවන් දකින්නවා කියලා. ඒක කවමදාවත් වෙන්නේ නැහැ පින්වතුනි. එහෙම වෙන්නේ මේ වගේ අපි පුළුවන් විදිහට සිල් සමාදන් වෙනවා, අපි බණ භාවනා කරනවා, ධර්මයට සවන් දෙනවා, අපේ ජීවිතේ පුළුවන් තරම් අපිට පුළුවන් උපරිමයෙන් අපි හැඩගස්ස ගන්නවා. එතකොට පින්වතුනි මේ ජීවිතය අතහැරිලා ගියොත් කවදා හරි දවසක බුදු කෙනෙක් ඉස්සරහා අපිට ඒ විදිහට බණ අහලා නිවන් දකින්න පුළුවන්. එතකොට ඒක මේ එවෙලි කරන දෙයක් නෙමෙයි. මේ සංසාරයේ බොහෝ කාලයක් තිස්සේ ඒ පටාචාරාවගේ චරිතය කියවනකොට තේරෙනවා පියුමතරා බුදුරජාණන් වහන්සේගේ කාලේ ඉඳලම එතුමිය පෙරුම් පුරලා තියෙනවා. විශාල වශයෙන් බණ භාවනා කටයුතු කරලා දානමාන දීලා ඉදිරි එතුමියට තිබිලා තියෙනවා යම් කිසි ආශාවක් එහෙම බුදු කෙනෙක් ඉස්සරහා නිවන් දකින්නට. ඒ වගේ තව ගොඩක් අය ඉන්නවා. එතකොට පින්වතුනි කෙසේ වෙතත් අපි මෙච්චර ජීවමාන ශාසනයක් තියාගෙන මේ ශාසනය ගැන තකන්නේ නැතුව යන්තම් ඔහි වැඩක් කරලා අනාගත බුදු කෙනෙක් ගැන බලාපොරොත්තු වෙනවා නම් මේක ඇත්තටම තථාගතයන් වහන්සේට කරන කෙනහිල්ලක්. බැරි වුණොත් නම් කරන්න අපි උපරිමයෙන්ම උත්සාහ ගන්නවා. අපිට බැරි වෙනවා කියලා අපි දැනගන්නවා මරණ මංචකේ හරි ජීවිතේ පස්චිම කාලයේ හරි. එතකොට පින්වතුනි අපිට විශාල පශ්චාත්තාපයක් නෙමෙයි ඇති වෙන්නේ, විශාල සැනසීමක්. මොකද අපි තුලින් අපි දැනගන්නවා මම අවංකව ජීවත් වුණා, මම පුළුවන් තරම් මම මේ ධර්මයේ වෙනුවෙන් ගත කරා, මම ධර්මයේ සැදී පැහැදී ගත කරා, මට තමන් මෝහයට පත් වෙලා නැහැ, තමන්ට නැති දෙයක් ලැබිලා කියලා මට ධ්‍යාන මාර්ගඵල නැහැ, ඒ වුණාට මට වැරද්දක් වෙන්නේ නැහැ, මට කවදා හරි අනාගතයේ දවසක බොහෝම ඉක්මනට මට මේ සංසාර දුකෙන් අත් මිදින්නට පුළුවන් කියන ඒ ශක්තිය, ඒ කල්පනාව, ඒ අදිෂ්ඨානය, ඒ තද දැන ගැනීම තමා තුළින් පහළ වෙන ඒ දැන ගැනීම පින්වතුනි ඒක කවුරුක්වත් දෙන දෙයක් නෙමෙයි. ඒ වගේම පින්වතුනි ඒ ධර්මයේ සඳහන් වෙනවා මේ තථාගතයන් වහන්සේට කරන්නට පුළුවන් වෙන්නේ ධර්ම මාර්ගය පෙන්වන එක විතරයි. උන්වහන්සේ විතරයි මේ ලෝකයේ අර ආසය අනුසය දැකලා අපිට අවබෝධ වෙන විදිහට ධර්මය කියන්නට පුළුවන් වෙන්නේ. ඒ හැම එකම කරන්නට පුළුවන් වෙන්නේ ඒකත් ආසය අනුසය ඥාණයෙන් බැලලා මෙයා කොහොමද මේ සංසාරේ ගත කරලා තියෙන්නේ කියලා. එතකොට පින්වතුනි අර චුල්ලපන්තක රහතන් වහන්සේ වගේ බොහෝම ඉක්මනට පොඩි කර්මස්ථානයකින් එයාට කරගන්නට පුළුවන් මේ වැඩේ. ඒතර හැම කිනාටම බෑ. මේකට ඔකට හොඳම උදාහරණේ තමයි තථාගතයන් වහන්සේගේ ගිහි කාලේ ඒ පුත්‍රයා වන රාහුල තෙරුන් වහන්සේ අවුරුදු 7 ඉඳලා මහාන වෙලා අවුරුදු 20කදී 19කදී නැත්තම් 20කදී තමයි අරිහත් භාවයට පත් වෙන. ඒතර අවුරුදු 13ක්ම එයා මේ ධර්ම මාර්ගයේදීලා සැදී පැහැදී ගත කරලා තියෙනවා. ඒ විදර්ශනා සමත භාවනාවන් යෙදিলা තියෙනවා පින්වතුනි. අන්න එතකොට නුවණ මුහුකුර ගමන් තථාගතයන් වහන්සේ අහනවා අර රාහුලෝවද සූත්‍රයේ මේ අස අනිත්‍යද කන අනිත්‍යද ඒ විදියට අහනකොට පින්වතුනි උන්වහන්සේ ඒ විදිහට ධර්ම මානසිකාරය පවත් වෙලා තථාගතයන් වහන්සේ ඉස්සරහම අරිහත් භාවයට පත් වෙනවා කියලා. එතකොට මේක තථාගතයන් වහන්සේ කරපු මැජික් එකක් නෙමෙයි, උන්වහන්සේගේ උත්සාහයේ ප්‍රතිඵලයක්. අර දැන් හරියටම ඒක අර පිපෙන්න තියෙන නෙළුම් පොහට්ටුව අවු වැටිච්ච ගමන් පිපෙනවා වගේ දෙයක්. එතකොට මේ අවු වැටෙනකල් ඒක තමන් තුල තමන් කරගන්න ඕන ටික සපයගෙන තියෙන්නේ. එතකොට මේ බාහිර සාධකයක් වැටුණ ගමන්ම මේක පිපිලා ලස්සනට මතුවෙනවා. අන්න ඒ වගේ තමයි පින්වතුනි ඥාණය. ඒ බොහොම පොඩි සංදිස්ථානයකයි තමයි ඒක මතුවෙන්නේ. එහෙම නැත්නම් අප තුලින් අපි මේ විදිහට ධර්මයේ මතු කර ගන්නට ඕන. එතකොට පින්වතුනි මේ කාලේ විතරමයි මේක කරන්නට පුළුවන් වෙන්නේ. මේ වගේ නිර්වාණයට අදාළ දේශනාවක්, අනිත්‍ය දුක්ඛ අනාත්ම දේශනාවක් කරන්නට පුළුවන් වෙන්නේ පින්වතුනි මේ කාලේ විතරයි. තථාගතයන් වහන්සේ තමයි ඉස්සෙල්ලම සම්බුදු ඥාණයෙන් මේක ලෝකයට ඉදිරිපත් කරන්නේ. ඊට පස්සේ යම් කිසි කාලයක් ගත වුණාට පස්සේ, අච්චර කාලයක් මෙච්චර කාලයක් කියන අමාරුයි, යම් කිසි කාලයක් ගත වුණාට පස්සේ හැම දෙයක්ම වෙනස් වෙන ලෝකයේ ලෝක ස්වභාවයක් වශයෙන් මේ ධර්මයත් නැති වෙලා යනවා. ඊට පස්සේ පින්වතුනි කවම කවරදාවත් මෙවැනි ධර්මයක් අහන්නට, මෙවැනි ධර්මයක් ගැන හිතන්නට, විදර්ශනා භාවනාවක් කරන්නට, අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන වචනවත් අහන්නට බැරි බවට පත් වෙලා යනවා. සමත භාවනාව ඉතුරු වෙනවා, සීලය ඉතුරු වෙනවා. මිනිස්සු ඒ කාලේ සමත භාවනා කරලා, මෛත්‍රී භාවනා කරලා, බුද්ධ උත්පාදයක් නැති කාලෙත් බ්‍රහ්ම ලෝකයට ගියා, දිවි ලෝකයට ගියා. ඒව වෙනවා පින්වතුනි. ඒ වුණාට මේ වගේ නිර්වාණ ගාමිනී දේශනාවක් අහන්නවත් හිත යොමු කරන්නටවත් ලැබෙන්නේ නැහැ. ඒක නිසා මේ පින්වතුන් සාසුද්දේම දන්නවා අපිට මේ උතුම් කාලයක් ලැබිලා තියෙන්නේ. මේ උතුම් කාලයේ අපි අපේ ගෙදර දොරේ වැඩ කරන ගමන් මේ ධර්මයට විශාල තැනක් දෙන්නට ඕන. එහෙම නැත්නම් අපි මේ ජීවිතයෙන් පැරදුනා වෙනවා. එතකොට පින්වතුනි කොහොමද මේ ධර්මය අපේ ජීවිතයට නතු කරගන්නේ? කොහොමද ධර්මයෙන්, මේ ජීවමාන ධර්මයෙන් අපි ප්‍රයෝජනයක් ගන්නෙ? එතකොට මේකේ පළවෙනිම පියවර තමයි පින්වතුනි මේ පින්නතුන් කරන මේ සීලය ආරක්ෂා කිරීම. පොහෝ දවසට ඒ අවශ්‍ය සීලය, අටසිල් දසසිල් සමාදන් වෙනවා, ගෙදරකදී පන්සිල් සමාදන් වෙනවා. එතකොට පින්වතුනි මේ පන්සිලුත් ඇති, අපිට ධර්ම මාර්ගයේ යන්නේ කිසි අඩුවක් නැහැ. ඊට පස්සේ පින්වතුනි අපි තථාගතයන් වහන්සේ දේශනා කරනවා සත්‍යයට විසුද්ධිය අවශ්‍ය නම්, පිරිසිදුකම අවශ්‍ය නම් මේ ජීවිතයේදීම මේ කෙලෙස් මල, මේ ජීවිතයේ හෝ කවදා හරි මේ කෙලෙස් මල නැති කරන්නට නම්, සෝදා හරින්නට නම් තියෙන එකම පිහිට, එකම ක්‍රමවේදය ඒකායනෝ අයම් භික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධියා කියන වශයෙන් උන්වහන්සේ සතිපට්ඨාන දේශනා ප්‍රකාශ කරා, ප්‍රකාශ කරන්නට යෙදුනා මේ සතර සතිපට්ඨානය පින්වතුනි. එතකොට සතර සතිපට්ඨානය කියන්නේ මොකද්ද? මේ පින්වතුන් මට වැඩි හොඳට මේව දන්නවා. කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව. මේකේ පින්වතුනි දැන් මේ අනුපස්සනා හතරක් ගත්තාම මේ අපිට වැඩ තියෙනවා, අපිට ටිකක් අපිව වික්ෂිප්ත භාවයට පත්වන්නට පුළුවන්. එතකොට මේකින් ගන්න පින්වතුනි කායානුපස්සනාව. එතකොට මේ කායානුපස්සනාව කොච්චර වැදගත්ද කියනනම් පින්වතුනි මේ ජීවිතයේදීම සෝවාන් ආදී මාර්ගඵලයන් ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන් කායානුපස්සනාවෙන් විතරක්. එතකොට පින්වතුනි නැවතත් මේ කායානුපස්සනාව කොච්චර අගයක් තියෙන දෙයක්ද කියලා කියන්නට ආනන්ද මහරහතන් වහන්සේ තථාගතයන් වහන්සේ පිරිනිවල, උන්වහන්සේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා පිරිනිවල බොහොම හුදකලාවේ ඉන්න වෙලාවක කියනවා, අනේ ඒ මනස්කාන්ත ඉතාමත්ම ප්‍රියශීලී සාරිපුත්තයන් මොග්ගල්ලයන් වහන්සේලා පිරිනිවුවා, මට බොහොම ආදරෙන් කරුණාවෙන් සලකපු ඒ මගේ ශාස්ත්‍රූන් වහන්සේ පිරිනිවුවා, දැන් මට වෙන කිසිම සරණක් නැහැ, මම මේ කායानुපස්සනාව තමයි මගේ හොඳම මිත්‍රයා, මගේ කල්යාණ මිත්‍රයා මේ කායानुපස්සනාවමයි කියලා උන්වහන්සේ ප්‍රීති වාක්‍යයක් ප්‍රකාශ කරනවා පින්වතුනි. එතකොට මේ පින්වතුන් දන්නවා කායानुපස්සනාව කියන්නේ මොකක්ද කියලා. පින්වතුනි, මම මේ වාඩි වෙලා ඉන්නකොට, දැන් මේ බණ අහනකොට, මම මේ දැන් වාඩි වෙලා ඉන්නේ කියලා මේ බණ අහන මුළු කාලය තුලම දන්නවනම් ඔක තමයි කායानुපස්සනාව කියන්නේ, වෙන කිසිම දෙයක් නෙමෙයි පින්වතුනි. ඒක බොහෝම ලේසියෙන් කුඩා දරුවෙකුටත්, ඉතාමත්ම වයසක අවුරුදු 120ක කෙනෙකුටත් මේක කරන්නට පුළුවන්. කුඩා කියලා කියන්නේ අවුරුදු 6න් ඉහළ ළමයෙකුට. එතකොට පින්වතුනි, කොහොමද දන්නේ මම දැන් වාඩි වෙලා ඉන්නවා කියලා? මම වාඩි වෙලා ඉන්නකොට මගේ ශරීරයේ බර දැනෙන්නේ මේ ශරීරයේ අපර භාගයට. එතකොට මම හිටගෙන නෙමෙයි ඉන්නේ කියලා දැනගන්නවා. මම හිටගෙන නෙමෙයි ඉන්නේ කියලා කොහොමද දන්නේ? මගේ කකුල් හිටගෙන නම් මගේ කකුල් දෙක කිලින් තියෙන්නේ. මම මගේ කකුල් දෙක දැන් නැමිලා තියෙන්නේ. අන්න ඒ විදිහට පින්වතුනි, අපිටම මේක ඔප්පු කරලා පෙන්වන්නට ඕන. නිකන් ඉඳිමි 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 කියලා මෙනෙහි කරොත් එහෙම බොහෝ වෙලාවට මානසිකාර්යය තුල හිටියට මානසිකාර්යය තුල ඉන්නේ නැහැ. අපි මේ මානසිකාර්යයක් යනවා. මේ මානසිකාර්යයත් එකම හිත බොහෝ පිට ගිහිල්ලා වෙන කොහේ හරි ඉන්නේ තියෙන්නේ. එතකොට පින්වතුනි, දැන් අපි ගොඩාක් මනස්ථාපයටපත් වෙනවා. ආමුදුරුණන් ඔහොම හරි ෂෝක්කට කියන වාඩියලා ආමුදුරන්ට වැඩක් ඇත්තෙත් නෑ වෙන. ආමුදුරන්නම් ඔහොම ඉන්න පුළුවන් ඇති. අපිට ඉන්න බෑ. මොකද අපේ හිත පිට යනවා කියලා පින්වතුනි. ඉතින් ඇත්තට මේ හිත පිට යනවා කියන එක අපි දෙස් දෙවල් තිබ්බට පශ්චාත්තාපයටපත් වුණාට පින්වතුනි, මේක නිර්වාණ මාර්ගයක්මයි. හිත පිට යනවා කියන එක දන්නකොටම පින්වතුනි, හරියට අපි දැනගන්නව නම් අපේ හිත සමාධිමත් වෙලා තියෙනනම් ඒ වෙලාවේ අපිට හොඳට තේරෙන්න ගන්නවා පින්වතුනි, මේක මගේ වශී තියන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේක මේ එයාගේ ඔයාට ඕන විදිහට වැඩ කරන්න කියලා. එතකොට මේ මගේ දෙයක් නෙමෙයි. මේක යම්කිසි ධර්මතාවයක් අනුව වැඩ කරන දෙයක් කියලා පින්වතුනි, මේ අනාත්මතාවය අපිට බොහෝම ලස්සනට බොහෝම ඉක්මනට තේරුම් ගන්න පුළුවන්. කුඩා දරුවෝ මේක බොහොම ලස්සනට විස්තර කළමත් කියනවා පින්වතුනි. ඉතින් මේ ඒක තමයි පින්වතුනි, මේ අනාත්මතාවය කියන දේ දැක ගන්නට දැන ගන්නට බොහෝ කාලයක් යන්නේ නැහැ. යම්කිසි සමාධියක් අවශ්‍යයි, පෙරහුරුවක් අවශ්‍යයි. සමහරක් අයට මේක වාඩි වෙච්ච ගමන්මත් දැනෙනවා, ඒ පෙර පුරුදු කරපු ඇත්තන්ට. එතකොට අපිට මේක වාඩි වුණකොටම දැනෙන්නේ නැත්නම්, වාඩි වෙලා ටික කලක් විතර දැනෙන්නේ නැත්නම් පශ්චාත්තාප වෙන්න හොඳ නැහැ. අරයට දැනුණා එයා බොහෝ මම වගේ බොහෝම මහන්සි වෙලා එයත් පශ්චාත්තාප වෙන්නේ නැති ඉස්සර කාලවල වල අනේ මගේ හිත පිට යනවා, මට මේක තේරෙන්නේ නැණි කියලා. පින්වතුනි, ඒක හන්ද අපි එක එක්කෙනත් එක්ක සංසන්දනය කරන එක නෙමෙයි තියෙන්නේ. අපි ධර්මයත් එක්කයි සංසන්දනය කරන්න තියෙන ප්‍රශ්නයක් නෑ. මට කවදා හරි මේක තේරෙයි කියලා මම ඉවසීමෙන් අපිට හදිසියක් නැහැ. අපි ඒ විදිහට හිතනවනම් පින්වතුනි, ඒක බොහෝම ධනාත්මකව ලොකු ස්වාමීන් වහන්සේ කියනවා කණ පින්නම් කියන්න එපා, තමන්ට දැනෙන දේ කියන්න කියලා. ඒ විදිහට පින්වතුනි බොහෝම ධනාත්මකව සිනාසිසී යන්න පුළුවන් බොහෝම ලස්සන මාර්ගයක් තමයි පින්වතුනි. එතකොට මේ ඉරියව් හතර ගැන අපි දැනගන්න ඕන. වාඩි වෙලා ඉන්නකොට වාඩි වෙලා ඉන්නවා කියලා කියනවා දැනගන්නවා, හිටගෙනකොට හිටගෙන ඉන්නවා කියලා දැනගන්නවා. එතකොට පින්වතුනි, ගෙදර දොරේ ඇවිදිනකොටත් මම මේ ඇවිදිනවා කියලා හිතනක පොල් ගාලා ඊට පස්සේ අපි ලිපගාවට යනවා කියලා දැනගන්නවා මම මේ ඇවිදිනවා කියලා. පින්වතුනි, එහෙම දැනගන්නකොට හිත පිට යනවමයි. නැට හිත පිට ගියාට පස්සේ දැනගන්නවා මගේ හිත පිට ගිහිල්ලා තියෙන්නේ. මම නැවතත් මගේ කකුල් දෙකට මම හිත ගේනවා. මේ නැත්තම් මේ ලිපි රස්නේ, ගෑස්කේ රස්නේ මට දැනෙනවා. මේ රස්නේ දැනෙන්නේවත් පින්වතුනි මේ සතිය පිහිටලා තියෙනවා. මේ රස්නේ නැත්තම් දැනෙන්නේ නැහැ. කකුල් දෙකේ හිටගෙන ඉන්නකොට වේදනාවක් දැනෙනවා. මේ වේදනාව දැනෙන්නේ මගේ හිත මම ගාව තියෙන නිසා, වර්තමාන මොහොතේ තියෙන නිසා. අන්න ඒ විදිහට අපිට දැනගන්න පුළුවන් නම් මේ සතර ඉරියව්වම වාඩි වෙලා ඉන්නකොට, හිටගෙන ඉන්නකොට, ඇවිදිනකොට, ඒ වගේම හාන්සි වෙලා ඉන්නකොට, නිදාගන්න නිින්ද යන කලින් අපි හාන්සි වෙලා ඉන්නවා. අපි මේ හතර ඉරියව්වෙම අපි සතිය පුරුදු කරනවා. ඒ වගේම පින්වතුනි, දැන් සතිය පුරුදු කරනවා කිව්වට මේ පින්වතුන් දන්නවා දැන් ඕක දවස් 30ෙම පැය 24ෙම කරන්න ගියොත් එහෙම විශාල ආසදයකටපත් වෙනවා. ඒක නිසා නවකෙක් ඉන්නව නම්, විශේෂයෙන්ම තරුණ කෙනෙක් ඉන්නව නම් මේක කරන්න යන්න එපා මුළු දවස් 30ෙම. පස්සේ මුළු දවස් 30ෙම ඒක අනායාසයෙන් කියන තත්යකටපත් වෙනවා. ඒකේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒක තමාට හොඳ හුරුවක් ලැබිලා නැත්තම් අපි අමෝරාවෙන් අනවශ්‍ය විදිහට ඒක කරන්නට ගියොත් එහෙම විශාල පීඩනයක් ඇති වෙන්න පටන් ගන්නවා. තමන්ට විශාල වික්ෂිප්ත භාවයක් අපහසුතාවයක් ලැබෙන්න වෙන්න පටන් ගන්න. ඒක නිසා යම් කිසි කාලයකදී, ඒ කියන්නේ කොණ්ඩේ පීරනකොට කොණ්ඩේ පීරනවා කියලා ඒ චූටි වෙලාව අපි සිහියෙන් ගත කරනවා. නැත්තම් දත් මදිනකොට මේ දත් මදිනවා කියලා දැනගෙන ඒ චූටි වෙලාව චූටි විනාඩි 5ක් විනාඩි 10ක් වමන පොඩි කාලයක් අපි සිහියෙන් ගත කරනවා. එමත් බැයිනම් අපි ඒ නාන කාමරයක ඉන්න වෙලාවේ මේ වතුර වැටෙනකොට මගේ ඇඟට සීතලක් දැනෙනව, නැත්තම් උණුසුම් වතුර වැටෙනවා. ඊට පස්සේ දැන් අපි අර බොහෝ වෙලාවට කරන්නේ අර දත් දෙහෙත් එක මැදින් අල්ලලා එහෙම් පිටිම මෙරිකල එකෙන් භාගයක් විතර බ්‍රෂ් එකට දාගෙන අනිත් ටික විසිකලා දානවා. ඒතර පින්වතුන්ගේ සතියෙන් හිමින් අරගෙන මේක හිමින් අපිට අවශ්‍ය ප්‍රමාණය විතරක් ගන්නව නම් අපේ සල්ලිත් ඉතුරු වෙනවා, සිහියත් වැඩෙනවා, හැම පැත්තෙමත් අපිත් ඉතාමත්ම සංවර භාවයට පත් වෙනවා. අන්න ඒ වගේ පොඩි පොඩි වැඩ ටිකක් අරගෙන ඒ තමන්ගේ දිනපතා කාර්යයන් කරගෙන යනකොට විශාල සතුටක් තමා තුළින් ඇති වෙනවා. අන්න ඒ සතුට ඔස්සේ අපිට මේ කාලය වැඩි කරන්නට පුළුවන්. නැතුව අමෝරාවෙන් කරන්නට ගියොත් එහෙම බොහොම අකරතැබ්බවලට මුහුණ පාන්නට වෙනවා. ඒ වගේම පින්වතුනි, දැන් අපි ඉඳගෙන ඉන්නව වාඩි වෙලා ඉන්නව නම් මේ ඊට පස්සේ මේ අත උස්සනකොට මේ අත උස්සනවා කියලා දැනගන්නවා. අත පහත් කරනකොට අත පහත් කරනවා කියලා දැනගන්නවා. ඊට පස්සේ ඒ වගේම ඉරියව් වෙනස් කරනකොට ඉරියව් වෙනස් කරනවා කියලා දැනගන්නවා. ඒක මහා දෙයක් නෙමෙයි, අපි නිකන් දැනගන්නවා විතරයි. ඒතර පින්වතුනි අපිට විශාල වශයෙන් මේ අනාත්මතාවය තේරුම් යනවා. මේක මම කරන දෙයක් නෙමෙයි, ඉබේ කෙරෙන දෙයක් කියන தත්ත්වයට අපේ විශ්වාසය ගොඩ නැගෙනවා. ඕක තමයි අනාත්මතාවය කියලා කියන්නේ. ඉතින් ඕක නැවතත් කියන්න වෙන්නේ පින්වතුනි, ඕක දකින්න මහා වෙලාවක් යන්නේ නැහැ, බොහොම පොඩි කාල පරිච්ඡේදයක් තමයි යන්නේ. ඉතින් ඒක පොඩි කාල පරිච්ඡේදකින් දකින්න බැයි නම් දුක් වෙන්න හොඳ නැහැ. නැවත නැවත පුරුදු කරනකොට අපිට මේක දැක ගන්න පුළුවන් වෙනවා. එතකොට නැවතත් අපි දැන් හිතන්නකෝ අපිට පැය භාගයක් විනාඩි 20ක් තිබ්බා අපි සක්මනක ගත කරනවා කියලා. එතකොට වම තියෙනකොට වම කියලා දැනගන්නවා, දකුණ තියෙනකොට දකුණ තියෙනවා කියලා දැනගන්නවා පින්වතුනි. ඒ වගේම මේ වමේ වම තියෙනකොට අපිට වම විදිහට දැනෙනවා, දකුණ තියෙනකොට දකුණ විදිහට දැනෙනවා. කොහොමද දැනෙන්නේ? ඒක හොඳට බලනකොට පේනවා එක කකුලක්. ඒක වම හරි දකුණ හරි වෙන්න පුළුවන්. එක කකුලක් අපිට බොහොම හුරුයි. එක කකුලක් බරයි, අනිත් කකුල සැහැල්ලුයි. අර අනිත් එක කකුලකට සාපේක්ෂව ඒ වගේම මේ කකුල නිකන් නුහුරු භාවයක් තියෙනවා, ඇදීලා යන භාවයක් තියෙනවා. අන්න ඒක බලනකොට මේක සුද්ධ විදර්ශනා පින්වතුනි. එතකොට අපි නොදැනුවත්වම මේ විශාල විදර්ශනා භාවනාවක් කරනවා. ඒ වගේම එමෙ ටික වෙලාවක් යනකොට ටික කාලයක් අපි මේ සක්මනේ ගත කරනකොට අපිට දැනෙනවා මේ අනායාසයෙන් අර ලොකු ස්වාමීන් වහන්සේ කියනවා වගේ ගෙඩිය පිටින් ඇවිදීමක් අපිට දැක ගන්නට පුළුවන්. ඉතින් ඔන්න ඕක තමයි පින්වතුනි, අපි අත දාන්නේ නැතුව මේ ඔහි එහාට මෙහාට යන භාවයක් අපිට දැනගන්න ලැබෙනවා පින්වතුනි, දැක ගන්නට ලැබෙනවා. ඒතර විශාල සන්තෝෂයක්. ඒ වගේම අපේ ප්‍රශ්න තියෙනනම් ඒ ප්‍රශ්න වලින් විශාල සැහැල්ලුවක් වෙන්වීමක් අපිටම මට මා සඳහා යෙදුණු කාලයක් කියලා බොහෝම ලොකු අස්වැසිල්ලක් මේ ජීවිතය තුළම ලැබෙනවා. ඔකට තමයි කියන්නේ පින්වතුනි, දැන් මම දැන් මෙතන කියලා දැනගත්ත ගමන්ම අපිට විශාල අස්වැසීමක් තියෙනවා. ඒක කෙලෙස් වලින් තොරයි. මේ මොහොත කිසිම කෙලෙසයක් උපදින්නේ නැහැ. එතකොට පින්වතුනි, මේක ධර්මයේ සඳහන් කරනවා තදංග නිබ්බුති කියලා. මේ ෂණී ලැබෙන සැනසීම නිවන කියලා. අන්න මේ විදිහට කරගෙන යනවනම් පින්වතුනි, මේ ජීවිතය තුළම අපිට මේක බොහෝ කොට අත්දකින්නට පුළුවන්. මේකේ මේ අමාරුවක් නැහැ, මේක දැක ගන්නට පුළුවන්, මේක දැනගන්නට පුළුවන් කියන පරම විශ්වාසය අප තුළම ගොඩ නැගෙනවා. එතකොට හොඳට තේරෙනවා අනාගත බුදු කෙනෙක් බලාපොරොත්තුෙන් ඉන්න අවශ්‍ය නැහැ. මේ බුද්ධ උත්පාද කාලයේ මේ දේ කරගන්නට පුළුවන් කියන විශ්වාසය අප තුළ ගොඩ නැගෙනවා. නැවතත් පින්වතුනි, මම අර කිව්වා වගේ අර චින්තපූර්ණ කඩදාසියේ තියෙන අර සෑමතැනම පැතිරිලා යනවා වගේ විශාල විශ්වාසයක් අප තුළ ගොඩ නැගෙන්න පටන් ගන්නවා. ඒ වගේ මෙහෙම නැත්තම් ඒක කාටවත් තේරෙන්නේ නැත්තම් අර වියලි වැලි ටික වියලි කාලයේ වියලි වැලි ගොඩකට යටට වතුර දැම්මට පස්සේ ඒක අනායාසයෙන් වතුර ටික උඩට එන්න මේ පිංගතුන් දැකලා තියෙනවා. පිංගතුන් අන්න ඒ වගේ මේක මේ ධර්මයේ අප තුල පැතිරිලා පැතිරිලා බොහෝම ලස්සනට මේ ධර්මය ජීවමාන ධර්මයක් වශයෙන් අපිට තේරුම් ගන්නට ප්‍රතිවේද කරන්නට මේක සාක්ෂාත් වෙනවමයි පින්වතුනි. එතකොට ඒ වගේම පින්වතුනි, දැන් මේ පින්වතුන්ට වෙලා තියෙනවා නම් අපි විනාඩි 20ක් විතර තමන්ට පුළුවන් තැනකට ගිහිල්ලා ගෙදර හරි කොහේ හරි අවත්‍ය හරි කාමරයක හරි පින්වතුනි, අපි දැන් මේ නිදහසේ අපිට විනාඩි 20ක් විනාඩි 10ක් විනාඩි 15ක් කියලා හිතන්නකෝ. විනාඩි 10ෙන් පටන් ගන්න පුළුවන්, විනාඩි 5ෙන් පටන් ගන්නත් පුළුවන්. එතකොට ඉස්සෙල්ලම අපි ගිහිල්ලා අපි දැනගන්නවා මම දැන් මෙතන කියලා වාඩි වෙනවා. වාඩි වෙලා හොඳට තමන්ගේ කය පටල කරගන්නවා. එහෙම වාඩි වෙන්න බැරි කෙනෙක් ඉන්න නම් මේක බිම වාඩි වෙන්න ඕනම කියලා එකක් නැහැ. තමන්ගේ පිටකොන්ද නම් කෙලින් තියෙන්නට ඕන. ඒක ඉතාමත්ම අවශ්‍ය කාරණයක්. පුටුවක වාඩි වෙන්නත් පුළුවන්. පුටුවක හේතු වෙන්නේ නැතුව හේතුනොත් නිින්ද යනවා. හේතු වෙන්නේ නැතුව ඉතාමත්ම අමාරු කෙනෙකුට හේතුනොත් කමක් නැහැ පුටුවේ. එතකොට පින්වතුනි, මම දැන් මෙතන කියලා දැනගන්නවා. මම දැන් හිටගෙන නෙමෙයි ඉන්නේ, මම වාඩි වෙලා කියලා දැනගන්නවා. ඒ දැනගන්නේ කොහොමද? මම කකුල් දෙක බිම වැදිලා තියෙන්නේ. නැත්තම් මගේ බර මේ පුටුවට දැනිලා තියෙන්නේ. නැත්තම් පැදුරේ මගේ බර තියෙන්නේ කියලා දන්නවා. මගේ කකුල් දෙක නැමිලා තියෙන්නේ. මම දැන් හිටගෙන නෙමෙයි කියන එක හොඳ ආකාරවම දන්නවා. එතකොට පින්වතුනි, අපිට පුළුවන් ඉබේ වැටෙන හුස්ම රැල්ල දිහා අපේ අවධානය යොමු කරන්නට. එතකොට ආශ්වාසයක් එනකොට මේක ආශ්වාසයක් කියලා දැනගන්නවා. ප්‍රශ්වාසයක් වෙනකොට මේක ප්‍රශ්වාසයක් කියලා දැනගන්නවා. එතකොට පින්වතුනි, මේ ආශ්වාසයේ ප්‍රශ්වාසයේ තියෙනවා වෙනස්කම්. මොකද බොහෝකොට ආශ්වාසය කියලා කියන්නේ එළියේ තියෙන වාතය. එතකොට මේ වාතය ප්‍රශ්වාසයට සාපේක්ෂව පොඩි සීතලක් තියෙනවා. එතකොට මෙන්න මේ සීතල දැනෙනව නම් අපි අනිවාර්යයෙන්ම දන්නවා මේක ආශ්වාසයක් කියලා. ඒ වගේම ප්‍රශ්වාසය කියලා කියන්නේ පින්වතුනි, මේ ශරීරයේ තියෙන ශරීරය ඇතුලෙන් එළියට යන වාතය. එතකොට මේ ශරීරයේ තියෙන උණුසුම අවශෝෂණය කළයි මේ වාතය පිට වෙන්නේ. එතකොට මෙන්න මේ වාතයේ තියෙන මේ රස උණුසුම් ගතිය අපේ නහයට නහය කොතෙන්ට හරි දැනෙන්නට පුළුවන්. දැනිය යුතුමයි කියලා නැහැ, දැනෙන්නට පුළුවන්. අන්න ඒක දැනගන්න. එතකොට මේ සීතලක් දැනගන්නවා මම ආශ්වාසයක් කරන්නේ, මේක ප්‍රශ්වාසයක්. ඒ වගේම පින්වතුනි, තව තියෙනවා සමහරක් වෙලාවට අපිට පේනවා බොහෝම මහතට මේ ආශ්වාසය වෙනවා. ඊට පස්සේ ප්‍රශ්වාසය දැනින්නෙම නැතුව නිකන් විසිරිලා යන ස්වභාවයක් තියෙනවා. එහෙම නැත්නම් බොහෝම විසිරිලා යන ස්වභාවයෙන් ආශ්වාසය එනවා. ප්‍රශ්වාසය බොහෝම ඉරක් වගේ බොහෝම කීකරු විදිහට යනවා. ඊට පස්සේ දිග ආශ්වාසයක් වැටෙන්න පුළුවන්, කෙටි ආශ්වාස ප්‍රශ්වාසයක් වැටෙන්න පුළුවන්. ඕ මොහ මොහ මේ බල බලා ඉනකොට පින්වතුනි, මේ ආශ්වාස ප්‍රශ්වාසය හිම් පිටින්ම නැති වෙලා යන්නට පුළුවන්. නැති වෙලා කියන්නේ නොදැනි. ඒතර මේ ඉතාමත්ම ගුරුසු විදිහට දැක්ක ආශ්වාසය ප්‍රශ්වාසය ටික 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 අඩුවෙලා ගිහිල්ලා මේක දැනෙන්නේ නැති වුම තත්ත්වයටපත් වෙනවා පින්වතුනි. අන්න එතෙන්දී පින්වතුනි අපිට තමා තුළින්ම දැනගන්නට පුළුවන් යම් කිසි දෙයක් ඇති වෙනව නම් මේක එක දවසින් කරන්න පුළුවන් වෙන එකක් නැහැ, දවස් දෙකකින් කරන්න පුළුවන් වෙන එකක් නැහැ. ටික කාලයක් මහන්සි වුණොත් සමහරක් අයට බොහෝම ඉක්මනට මාසයක් සති දෙකක් වගේ කාලයක් ඇතුළත මේක දැනගන්න පුළුවන් වෙනවා, දැක ගන්න පුළුවන් වෙනවා. මේ ආශ්වාසය මේ විදිහට මේ ඉතාමත්ම රළු ආශ්වාසය මේ විදිහට ගෙවිලා යනවා. එතකොට මේ ලෝකයේ යම් කිසි දෙයක් ඇති වුණොත් මේක නැති වෙලා යනවාමයි කියලා පින්වතුනි තමා තුළින් මේක අවබෝධ වන්නට, දැක ගන්නට, දැන ගන්නට හැකියාවක් තියෙනවා. එතකොට පින්වතුනි මේක ඇති වෙන දෙයක් නම් නැති වෙනවාමයි කියන ඒ ධර්ම ඇහැ අප තුළ පහළවන්නට පුළුවන්. මේක පහළ වුණොත් ඉතාමත්ම වාසනාවක්. මේක පහළ වෙච්ච අය ඕනතරම් ඉන්නවා. අපිටත් මේක දකින්නට පුළුවන්. හැබැයි මේවා හිතලා පොත බලලා ගන්න දේවල් නෙමෙයි. මේක අහනකොට සමහර කෙනෙකුට මේක වරදවා තේරුම් ගන්න පුළුවන්. මේවා අපි ආදේශ කරන්නට හදනවා. මේක ආදේශ කළා හරියන්නේ නැහැ පින්වතුනි. මේක බලන්න ඕන තමා තුළින් බලලා මේක තමා තුළින් දැක ගන්නට පුළුවන් වෙන්නට ඕන. තමා තුළින් දැක ගන්න පුළුවන් වුණොත් හොඳයි, බැරි නම් ඊට වඩා හොඳයි. කවදා හරි දවසක මැරෙන්න ඉස්සෙල්ලා මේක දැක ගන්න පුළුවන් වෙයි. එහෙම නැත්නම් අපිට මැරිලා ඊළඟ ආත්මයක අනිවාර්යයෙන්ම මේක දැක ගන්න පුළුවන් වෙනවා පින්වතුනි. මම නැවතත් මතක් කරන්නට ඕන, මේක දැක ගන්න බැරි කවුරු හරි ඉන්නව නම් කොයිම වෙලාවකවත් පශ්චාත්තාප වෙන්න එපා. මේ ලෝකයේ ඉන්න කෙනෙක් අද මේක දැක්කනම් ඔහු ඇය බොහෝ කාලයක් ඈත සංසාරේ මේ විදිහට පුරුදු කරලා තමයි මේක දැනගන්නේ. ඉතින් පින්වතුනි, හැබැයි මිනිස්සුව වෙන අපට මේක දැක ගන්න බොහෝ කාලයක් යන්නේ නැහැ. මේක දැක මිනිස්සෙක් නම් මේක දැක ගන්නට පුළුවන් කියන එක ධර්මයෙන් අපිට ඔප්පු කළම පෙන්නනවා පින්වතුනි. මේක මෙහෙම දැක ගන්න බැරි කෙනෙක් නැහැ. ඉතාමත්ම අහම්බ කෙනෙක් ඉන්නේ. ඒ අහම්බ කෙනත් හදිසියෙන්වත් එම කෙනෙක් ඉන්නව නම් පශ්චාත්තාප වෙන්න වැඩක් නැහැ. ප්‍රශ්නෙන්නේ නැහැ. මම මට පුළුවන් දේ කරනවා. අපි අනිත් එක පින්වතුනි, ලොකු ස්වාමීන් වහන්සේ නිතරම කියන දෙයක් තමයි ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්නේ නැතුව මට මේ මොහොතේ කරන්නට පුළුවන් දේ මොකක්ද? මම මේ මොහොතේ කරනවා. මම මේ වාඩි වෙලා ඉන්නේ, මගේ ඉරියව් දිහා බලන්න පුළුවන් නම් එක විනාඩි දෙකක් මට ඉච්චරේ කරන්න පුළුවන් වෙනවා. මම ප්‍රතිඵල අපේක්ෂා කරන්නේ නැහැ. මට විනාඩි 3ක් වම දකුණ කියලා යන්න පුළුවන් නම් මට ඉච්චරයි අවශ්‍ය වෙන්නේ. එතකොට පින්වතුනි, අපිට කිසිම අසහනයක් නැහැ මට කරන්න. මගේ මම මිනිසෙක් වෙලා ඉපදුනා. මම සද්ධර්මයේ අහලා තියෙනවා. කල්යාණ මිත්‍රයන් වහන්සේලාගේ උපදෙස් මම ක්‍රියාවට නංවනවා. ඒකෙන් මට සැනසීමක් තියෙනවා. මට විනාඩි 3යි ගත කරන්න පුළුවන් වෙන්නේ. මම මේ විනාඩි 3 සතුටින් ජීවත් වෙනවා කියන එක දැනගත්ත ගමන් පින්වතුනි, අර තදංග නිබ්බුති කියන තැනට අපේ හිත යනවා. එතකොට පින්වතුනි, මෙන්න මේ විදිහට කායानुපස්සනාව කරගෙන යනකොට වාඩි ලයින්වට වාඩි වෙලා ඉන්නවා කියලා දැනගන්නවා, හිටගෙන ඉන්නකොට හිටගෙන ඉන්නවා කියලා දැනගන්නවා, හිත පිට ගියාම හිත පිට ගියා කියලා දැනගෙන බොහෝම කරුණාවෙන් මෛත්‍රියෙන් හිත නැවතත් තමන්ගේ ඉරියව්වට තමන්ගේ මූලික කමඨාන්ට අරගෙන එනවා. මේක උගහට වෙන්නේ පින්වතුනි, දැන් අපි බොහෝ කොට මේක මානව ස්වභාවයක්, මේක අපේ තියෙන වැරද්දක් නෙමෙයි. අපි බොහෝ කොට දැන් හිතන්නකෝ, අපේ දරුවෙක්, අපේ ගුරුවරයෙක්, අපේ නෑකිනෙක්, අපේ අම්මා තාත්තා, අපේ අසල්වැසියෙක් අපිට වැඳලා හරි තාමත්ම බැගෑ පැත්ත කිව්වොත් එහෙම, අනේ මට සමා වෙන්න, මගේ අතින් වැරද්දක් වුණා කියලා අපි තාමත්ම කනගාටු වෙලා, ඉතාමත්ම වික්ෂෝපයටපත් වෙලා, අනේ එහෙම එකක් නැහැ, මගේ අතනොත් ඕන තරම් වැරදි වෙලා තියෙනවා, මගේ නම් අඹමල් ත්‍රේණුවක්වත් තරහක් නැහැ කියලා අපි බොහෝම අවංකව, ඇත්තටම අවංකව අපි ඒ පුද්ගලයාට, ඒ බාහිර පුද්ගලයාට අපි සමාව දෙනවා. වෙනාට පින්වතුනි, මිනිස්යාගේ ස්වභාවයක් තියෙනවා, මේ තමාට ඒක කරන්නේ නැහැ. නෑ මම වැරද්දක් කරා, මං සිල් කැඩුවා, මම අනිවාර්යෙන් මම මේකට දඬුවමක් දෙන්න ඕන, මම දුක් විඳින්න ඕන, මම පශ්චාත්තාප වෙන්න ඕන කියලා ලොකු දිට්ඨියක්, ලොකු මෝහසහගත ස්වභාවයක් මිනිස්යා තුළ තියෙනවා. හොඳට මතක තියාගන්න, අපි අනුත් අයට, ඒක තමයි මෛත්‍රී භාවනාවේ, මම මෛත්‍රී භාවනාව ප්‍රකට කරන්න උත්සාහ කරනවා නෙමෙයි, මෛත්‍රී භාවනාව ඒක තමයි කියන්නේ, ඉස්සෙල්ලම තමන්ට මෛත්‍රී කරගන්න කියලා පින්වතුනි. මමත් මිනිස්සෙක්, මනුෂ්‍යයාගේ අතින් වෙන ඕනම වැරද්දක් මගේ අතින් වෙන්නට පුළුවන්. අඟලිමාල අතින් වැරදි වුණා. තව බොහෝ අය අතින් බුදු ශාසනේ ඉන්නේ එහෙම් පිටින්ම පින්වතුන් දන්නව ඇති බොහෝ අය ඉන්නේ. මං හිතන්නේ ප්‍රකට ඔක්කොම චරිත ඔය කාශ්‍යප මහරහතන් වහන්සේ, සැරියුත් මහරහතන් වහන්සේ වගේ අය ඇරුණට පස්සේ, උත්තමයන් ඇරුණට පස්සේ අනිත් අය බොහෝ කොටම වැරදි කරපු අය. දන්නවා, අපි දන්නවා මුගලන් රහතන් වහන්සේ මොකද උනේ අන්තිම කාලේ කියලා. ඉතින් මේ ආත්මේ නුනට ඉස්සර කාලෙක වෙලා තියෙනවා වැරදි. ඉතින් පින්වතුනි, ඒ වගේ වැරදි නිදොස් කෙනෙක් මෙදියත උපදිනී නැත කියලා ලෝ වැඩසංගරාවේ හරි කොහේ හරි මට මතකයි කවියක් තියෙනවා. ඒ වගේ පින්වතුනි, නිදොස් කෙනෙක් කොහේවත් නැහැ. මේක මනුස්ස ස්වභාවයමයි වැරදි සිද්ධ වෙන එක. ඉතින් මේ කරන දෙයක් නෙමෙයි, මේක වෙලා. සීලෙ කැඩිලා මගේ අතින් දැන් මොනව කරන්නද? මම මීට පස්සේ මීට වැඩිය මම මේක ගැන පරිස්සම් වෙනවා. මම මීට වැඩිය සතිය පිහිටවන්න උත්සාහවත් වෙනවා. එතකොට පින්වතුනි, ඇත්තට මේ කැඩිච්ච සීලය නිසාම මේ අපිට විශාල ශක්තියක් ඇති වෙනවා. මීට පස්සේ අපේ ජීවිතේ අපි කොහොමද හැඩගස්ස ගන්නෙ කියන එක. ඉතින් එතකොට විශාල ධෛර්යයක්, විශාල ශක්තියක් අප තුල ඇති වෙන්නට පටන් ගන්නවා. මේක තමයි පින්වතුනි ධර්මයේ තියෙන ජීවමාන ස්වභාවය. එතකොට අපි හොඳ ආකාරයෙන් අපිට තමා තුලින් ඒත්තු යනවා. මේ ධර්මයේ කියලා කියන්නේ මේ ජීවිතය තුලම, මේ මොහොත තුලම ප්‍රයෝජන ගන්න පුළුවන් දෙයක් ඇරෙන්න, මේක හිත හිත ඉන්නවත්, අනාගත බුද්ධ ශාසනය කරන්නවත්, වෙන දේවල් කරන්නවත්, පුදු පූජා විදි කරන්නවත් එකක් නෙමෙයි. මේ ධර්මය සත්‍ය වශයෙන්ම තමා තුල පහළ කරගත යුත්තක් කියලා. ඒ වගේම පින්වතුනි, පුදු පූජා විදි කිව්වහම මට මතක් වුණා, මේ පින්වතුන්ට වැරදි සංඥාවක් යන්නත් පුළුවන්. හිතන්නකෝ අපි මල් ටිකක් කඩනවා කියලා, ඒ ගහටත් රිද්දවන්නේ නැතුව, ගහ එහෙම් පිටින් පතුරු ගහන්නේ නැතුව බොහෝම ආදරෙන්, මෛත්‍රියෙන්, කරුණාවෙන් අපි ගහ හිමින් අල්ලලා අපිට පුළුවන් විදිහට අපි මල් ටිකක් කඩා ගන්නවා. මල් ටිකක් කඩාගෙන මේ මල් ටික දෝවණය කරලා බොහොම පිරිසිදු භාජනයක තියලා අපි තථාගතයන් වහන්සේට බොහොම සිහියෙන්, සතියෙන්, සම්පජඤ්ඤයෙන් යුතුව පිළිගන්නනවා. පින්වතුනි බලන්න, ඒක විශාල භාවනාවක් වෙනවා. මේ පින්වතුන් දන්නවා ඒ ගාථාවක් තියෙනවා, පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මේ තේන නත හෝතු මොක්ඛං පුප්පම් මිලායාති යතායි ධම්මේ කායෝ තථායාති විනාශ භාවං. ඔක පාලියෙන් තිබෙට පින්වතුනි, ඔකේ ලුහුඬු තේරුම මේ මල් පූජකරණ එකකින් මට නිවන් සම්පත්තිය ලැබීවා. මේ මල් බොහෝම ඉක්මනට, විනාඩි ස්වල්පයකින් පරවෙලා යනවා. ඒ වගේම මගේ ජීවිතයත් අස්ථානයටපත් වෙනවා, මරණයටපත් වෙනවා කියන ඒ සංඥාව, මරණානුස්මෘතිය, ඒ භාවනාව, ඊට පස්සේ ඒක නිසා ඇතිවෙන ප්‍රමාදයටපත් නොවන ගතිය, ඒ සියලු දේම අප තුළ ඇති වෙනවා පින්වත්නි. අන්න ඒ වගේ අපිට සති සම්පජාන්නේ යුක්තව ඥාන සම්ප්‍රයුක්තව අපිට අන්න ඒ වගේ පින්කමක් කරන්නට පුළුවන් පින්වතුනි. දැන් පහනක් පත්තු කරනකොට උනත් ඒ පහන තියෙන පින්වතුනි බොහෝම සුළු වෙලාවක්. මේ පහන තෙල් ටික තියෙනකම් විතරයි ඒ පහන තියෙන්නේ. මේ පහන කොයි වෙලාවෙ නිවිල යනවද දන්නේ නැහැ. තථාගතයන් වහන්සේ, මේ පින්වතුන් දන්නවා, තථාගතයන් වහන්සේ පිටණියක් මැද තියෙන නැත්තම් ශුන්‍ය ප්‍රදේශයක් මැද තියෙන පහනකට සමාන කරලා තියෙනවා මේ ජීවිතය. කොයි වෙලාවෙ මේක කොයි පැත්තට ගහගෙන ගිහිල්ලා නිමිලියයි දන්නේ නැහැ කියලා. අන්න ඒ වගේ පින්වතුනි අපිට ප්‍රමාදයට හේතු වෙන ප්‍රමාද ධර්මයන් අයින් කරලා, කොච්චර රස්සාව කරත්, කොච්චර දූ දරුවෝ හැදුවත්, කොච්චර දෙමව්පියන්ට උපස්ථාන කරත්, ඒව කළ යුතු දේවල්මයි. ඒව අපහසු අතපසු කරන එක නෙමෙයි. මේ මම මටත් යමක් කරගන්නට ඕනා කියන අදහස, ඒ ධෛර්යය, ශක්තිය තමාට ලබා ගන්නවා පින්වතුනි. එතකොට මෙහෙම කරන කෙනා පින්වතුනි, එතකොට මේ ධර්ම මාර්ගය යනවා කියලා ආයෙන ඔක්කොම අතහැරලා මං හෙට ඉඳලා මහාන වෙනවා කියලා එහෙම කළා හරියන්නේ නැහැ. මහාන වෙන්න පුළුවන් නම් හොඳ ඇති. ඒක වෙන කතාවක්. පින්වතුනි මහාන වුණා නූණා කියලා කොතනකවත් ධර්මයේ සඳහන් වෙලා නැහැ මේ මාර්ගයේ යන්නට බාධාවක් තියෙනවා කියලා. බුද්ධ කාලේ බොහෝ ගිහි උපාසක උපාසිකාවන් හිටියා. ඔවුන් අනාගාමී තත්ත්වයට පත් වෙලා හිටියා. සෝවාන් සකදාගාමී අනාගාමී ආදී බොහෝමයක් අය හිටියා. සන්තති ඇමති වගේ අය රහත් වෙලත් පිරිනිවන් පෑවා. සුද්ධෝදන රජතුමා තවත් කිහිප දිනක් ඉන්නවා. ඔවුන් ගිහි කාලේම රහත් වෙලා පිරිනිවන් පෑවා. ඒ වගේම දාරුචූරිය දාරුචීරිය ඒ බ්‍රාහ්මණය ඔහුට මහාන වෙන්න උනේ නැහැ. රහත් වෙලා පිරිනිවන් පෑවා මහාන වෙන්නට කලින්. ඒ විදිහට පින්වතුනි. එතකොට අපිට පේනව පින්වතුනි මේ ජීවිතය කොච්චර ලස්සනට කොච්චර හොඳට ගත කරන්නට පුළුවන්ද කියලා. අතපසු වීමක් වුණොත් මමත් මිනිස්සෙක් මගෙන් අතපසු වීමක් වෙලා තියෙනවා කියලා පිට කෙනෙකුට බොහෝම කරුණාවෙන් බොහෝම ලැබියාවෙන් බොහෝම මෛත්‍රියෙන් සමාව දෙනවට වැඩිය අපිට අපේ අතින් යම්කිසි අඩුපාඩුවක් වුණොත් අප සමාව දෙන්නට අපේ හිත පුරුදු කරගන්නට ඕන. එතකොට පින්වතුනි මෙන්න මේ විදිහට අපි මේ ධර්මයේ යෙදෙනකොට අපිට අප තුලම මේ ධර්මය පිහිටනවා. මේකට කියනවා ධම්මට්ඨිති කියලා පින්වතුනි. මේ ධර්මයේ හාත්පසින් අපිට වැටහෙන්න පටන් ගන්නවා පින්වතුනි. මේ පින්වතුනි වැඩි කැමති දෙයක් නැහැ මම මේ දේ කියනකොට පින්වතුනි. මේ ධර්මය කියන්නේ වෙන දෙයක් නෙමෙයි පින්වතුනි. අපි ස්වභාව ධර්මයත් එක්ක අනුගත වීමක්. මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා කියන්නේ පින්වතුනි මේ ස්වභාව ධර්මයේ හැටියක්මයි. අනිත්‍ය කියලා කියන්නේ පින්වතුනි මේ වෙනස් වෙන ස්වභාවයෙන් යුක්තයි. හැම දෙයක්ම ස්වභාව ධර්මයේ හැම දෙයක්ම වෙනස් වෙන ස්වභාවයෙන් යුක්තයි. ඒකයි අනිත්‍ය කියලා කියන්නේ. ඒ වගේම මේ වෙනස් වෙන නිසාම පින්වතුනි මේක දුක්ඛිත ස්වභාවයෙන් යුක්තයි. ඒ වගේම මගේ වශයේ පවත්වන්න බෑ. දැන් ඉර පෑවුවොත් ඉර අනිවාර්යයෙන්ම අවරට යනවා. මේක මට කවදාවත් ඉර ඉන්න කියලා මම ප්‍රාර්ථනා කරාට කවමදාවත් මේක වෙන්නේ නැති දෙයක් පින්වතුනි. අන්න මේ ස්වභාව ධර්මය මේ ධර්මය කියලා අපි ඇත්තටම අපි මේ තරුණයි ඉන්නවනම් හොඳට තේරුම් ගනි මේක. ටිකක් වැඩි මහලු ආයෙ ඉන්නනම් මට දොස් කියයි. මේ හාමුදුරුව මොනවද මේ කියන්නේ? ස්වභාව ධර්මයක්ද මේ ධර්මය කියන්නේ? නෑ, අනිවාර්යයෙන්ම ස්වභාව ධර්මයක්ම තමයි තථාගතයන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. උන්වහන්සේ ස්වභාව ධර්මයේ අන අතිභවනීය ඵලයක් උන්වහන්සේ ඉපදුනේ ගහක් යට බුදුනේ ගහක් යට අන්තිමේදී පිරිනිවන් පෑවෙත් ස්වභාව ධර්මයේ ගහක් යට. ඒ වගේ පින්වතුනි මේක ස්වභාව ධර්මයක් විතරමයි මෙතන තියෙන්නේ. ඉතින් ස්වභාව ධර්මය මේ අවබෝධ කරන්නට මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණය උන්වහන්සේ තථාගතයන් වහන්සේ ලෝකෙට ඉස්සෙල්ලම ඉදිරිපත් කරන්නේ. උන්වහන්සේ ඒක ඉදිරිපත් කරලා උන්වහන්සේ කියලා දෙනවා පින්වතුනි. ඒ වගේ කලින් සාසනවලත් එහෙමයි, මේ සාතනෙත් මෙහෙමයි. මේක අද වෙනකන් ඇවිල්ලා තියෙනවා. තවදුරටත් මේ ධර්මය පවතිනවා. මේ ධර්මයත් පින්වතුනි කැමති වුණත් නැති වුණත් ධර්මයත් අනිත්‍ය ස්වභාවයෙන් යුක්තයි. මේකත් කවදා හරි දවසක මම ප්‍රාර්ථනා කරනවා නෙමෙයි, හැමදාම නම් තියෙන්නේ නැහැ කියන එක නම් මම අනිවාර්යයෙන්ම දන්නවා. මේකත් අපි කැමති වුණත් නැතත් මේකත් විපරිණාමයට පත් වෙලා අන්තර්දාන වෙලා යනවා. ඉතින් ඊට කලින් පින්වතුනි අපි මේ ශාසනය තුලින් අපට ප්‍රයෝජනයක් ගත්තා කියලා අපිට දැනුනොත් මී යන්නට කලින් පින්වතුනි අපිට විශාල සතුටක් ඇති වෙනවා. ඒ වගේම පින්වතුනි අපිට අපතුල විශ්වාසයක් ගොඩනැගෙනවා. අනේ මම මේ බුද්ධ ශාසනයෙන් පැරදුන්නේ නැහැ කියලා පින්වතුනි. නැත්තම් අපිට අනිවාර්යයෙන්ම ජීවිතේ පස්චිම කාලේ හරි මරණ මංචකේදී හරි තේරෙනවා මම මිනිසෙක් වෙලා ඉපදුනා, මං අහවල් දේ කර කර ජීවත් වුණා, අන්තිමේදී මම හිස් අතින් යන්නේ කියලා. පින්වතුනි මේ දේශනාව හමාර කරන්නට කලින් මේ පින්වතුන් දන්නවා මීට අවුරුදු 2000කට විතර කලින් සමහරක් වෙලාවට මම වැරදි ඇති, මම හිතන්නේ 2000කට විතර කලින් ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යා ලෝකයේ පහළ වුණා. ඔහු එතකොට මුළු ලෝකයෙන් වගේ ඔහු යටත් කරගන්න උත්සාහ කරා. ඉතාමත්ම තරුණ පියේ දිමිය පරලෝ ගියා. පොතපතේ සඳහන් වෙනවා ඔහුට භික්ෂුවක් මුණ ගැහුණ කියලා ඔහු ධර්මය දැනගත්ත කියලා නට ඔහු පශ්චාත්තාප වෙනවා ඔහුට මේක පුරුදු කරන්නට වෙලාවක් නැහැ කියලා නට ඔහුට ලොකු අවබෝධයක් ලැබෙනවා මේකින් ඔහු කියනවා ඔහුගේ සංඝයාන්ට ඇමතියන්ට කතා කරලා මට අවුරුදු 32යි ලෝකේ ඉන්න ඉතාම හිටපු ඉතාමත්ම රණශූරයෙක් මට අවුරුදු 32යි මම බොහොම ඉක්මනට මැරෙනවා හැබැයි මෙන්න මේ තුන් දේ කරන්නට ඕන මම මැරුණට පස්සේ මගේ භාණ්ඩාගාරයේ තියෙන සල්ලි ටික මේ සමා වෙන්න වස්තුව ඔක්කොම බිමට දාලා ඒක උඩින් මගේ මිනිය අරගෙන යන්නට ඕන මගේ මිනිය අරගෙන යන්නේ මේ රාජ්‍ය වෛද්‍යවරුන් ඊට පස්සේ ඒ මගේ මිනි පෙට්ටියෙන් එළියට මගේ අද්දක වැටෙන්න සලස්සන්න කියලා. එතකොට අහනවා ඇයි අධිරාජ්‍ය ඇයි එහෙම මේ කතා කරන්නේ මොකද්ද මේකේ තේරුම කියලා. මම රණශූරයෙක් වුණාට ලෝකයේ අල්ලගත්තට මම යන්නේ හිස් අතින් කියලා තමයි ලෝකෙට කියන්නේ තමයි මේ අද්දක එළියට දාගෙන යන්න කියලා කියන්නේ. අද්දක බිමට වැක්කිරෙන්න. ඊට පස්සේ මම මෙච්චර හම්බ කරත් මේකක්වත් මම අරගෙන යන්නේ නැහැ කියලායි මේ රාජ්‍ය භාණ්ඩාගාරයේ තියෙන වස්තුව එළියට ගන්න කියලා කිව්වේ. ඒ වගේම වෛද්‍යවරයාත් මරණයටපත් වෙනවා. වෛද්‍යවරුන්ට මගේ මරණය වළක්වන්නට බෑ කියන දේ මේ ලෝකයට පණිවිඩයක් දෙන්නට තමයි මම මේ දේ කරන්නේ කියලා ඔහු කියනවා. ඒ වගේම හොඳටම තේරෙනවා අපිට පින්වතුනි මේ රණශූරයෙක් වෙලා ඔහු හිස් අතින් මේ පරලෝව යනවා කොහේ යනවද කියලා අපිට හිතා ගන්නට පුළුවන්. මොකද පිනක් කෙරෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා පින්වතුනි බලන්න අපි මේ ලෝකේ ඉන්න මිනිස්යන් හා සංසන්දනය කරනකොට මේ ආසිත ආසියා කරේ ඉපදිලා අපිට කුඩා කාලයේ ඉඳලම මේ ධර්මයේ ඇහෙනවා අපිට ධර්මයේ අනුගත වීමක් අපිට තියෙනවා. සමහරක් වෙලාවට ඒක බොහොම වැරදි විදිහට පාවිච්චි වෙන තැන් බොහෝ තියෙනවා. ඒක වෙන කතාවක්. කෙසේ වෙතත් අපි ඉතාමත්ම වාසනාවන්ත කාලයක ඉතාමත්ම වාසනාවන්ත මනුෂ්‍යාත්ම භාවයක් ලැබිලා තියෙනවා. මේක දෙවියෙකුට බ්‍රහ්මයෙකුට යටත් වෙන අපි ඔවුන්ට කනපිල්ලන් කියන ඔවුන්ගෙන් දේවල් යදින මානසිකයකින් තොරව අපි ඉතාමත්ම හොඳ පෞරුෂයකින් අපිට පුළුවන් විදිහට මේ ධර්ම මාර්ගයේ යන්නට පුළුවන් නම් පින්වතුනි ඒ ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍ය වගේ නෙමෙයි පින්වතුනි. ඇත්තටම මම දැකලා තියෙනවා මිනිස්සු දෙතුන් දෙනෙක් මැරෙන වෙලාවේ ඉතාම ඔවුන් මගපල ලැබලා නැති අය ඒගොල්ල කිව්ව එහෙම ලැබලා නැහැ කියලා. ඔවුන් කියනවා මට වැරද්දක් වෙන්නේ නැහැ මම වැරද්දක් කරේ නැහැ මම පුළුවන් විදිහට මම ධර්මයේ යෙදී ගත කරා ඒක හන්දා මට මම ගැන විශ්වාසයි කියලා බොහොම සැහැල්ලුවෙන් මැරිච්ච දෙන්නෙක් තුන් දෙනෙක් විතර මම දන්නවා. ඒ වගේම මම දන්නවා කියන්නට නරකයි මම කියන්නම් භික්ෂුන් වහන්සේ කෙනෙක් බොහෝම දුක්ඛිතව බොහෝම බයෙන් මරණයටපත් වුණා. මම ඒක අත්දැකීමෙන්ම දන්න මෙහෙ නෙමෙයි හැබැයි වෙන ස්ථානයක ආරණ්‍යකත් නෙමෙයි මම අපහාස කරනවත් නෙමෙයි. ඉතින් ඒ විදිහට ඒක හන්දා මේ අපි අඳින පාට නෙමෙයි වැදගත් වෙන්නේ අපි ගත කරන ජීවිතය. අපි කොච්චර මේ ධර්ම මාර්ගයේ කොච්චර මේ ධර්මයට විවෘතව මේ ධර්මයෙන් අපි ප්‍රයෝජනයක් ගන්නවාද කියන එක තමයි පින්වතුනි අපි දැනගත යුතුවන්නේ. ඉතින් පින්වතුනි මෙන්න මේ විදිහට කරගෙන යනකොට මේ කායනුපස්සනා වඩාගෙන යනකොට පින්වතුනි අපිට ඒ සම්මස්සනාදී ඥාන ලැබෙන්නට පළඟන් ලැබෙන්නට පුළුවන්. ඊට පස්සේ තව ටිකක් අපි මේ විදිහටම තමන් කරපු දේම ඒ විදිහට භාවනා කරගෙන යනකොට ආනාපාන සතිය එහෙම නැත්නම් සක්මන් භාවනා එහෙම නැත්නම් දෙකම එකට එහෙම නැත්නම් ඉරියාපත මනසිකාරය එහෙම නැත්නම් ඒ තුනම එකට පුළුවන් තරම් කායගත යෙදී පැහැදි ගත කරනකොට පින්වතුනි මම අර ඉස්සෙල්ල කිව්වාගේ මේ ජමක් ඇති වුණා නම් මේ හුස්ම වගේම මේක නැති වෙලා යනවාමයි කියන මේ උදයබ්බේ ආදී ඥාන අපට ඇතිවෙන්න අපට ඇතිවෙන්නට පුළුවන්. ඊට පස්සේ පින්වතුනි තවදුරටත් අපි භාවනා කරගෙන යනකොට භංග ඥානය කියලා කියන්නේ යමක් ඇතිවෙන්නත් කලින් නැති වෙලා යනවා. ඒ කියන්නේ ඇතිවෙන ෂණයෙන් නැතිවෙනවා කියන එක තමා තුලින් මේ ඇස් දෙකෙන් දකිනවා වගේම තමන්ට තමන්ගේ ඥානයෙන් තමන්ගේ සමාධියෙන් තමන්ට දැක ගන්නට පුළුවන් වෙනවා. අන්න ඒ විදිහට ගිහිල්ලා පින්වතුනි කෙලවර අපිට පළවෙන මාර්ග ඥානයට පත්වන්නට මේ ආත්ම භාවයේම ඉඩ තියෙනවා කියන එක දැනගන්න. ඒක නිසා ඒ විදිහට අපේ ජීවිතය අපේ ආජීවය සකස් කරගන්නට අදපටන් හැම මොහොතකම අපි උත්සාහ ගන්නවා කියලා හිතාගෙන සාදුකාරයක් දෙන්න. හොඳයි, ධර්ම ශ්‍රවණයෙන් රැස් කරගන්නා ලද සිල්ම කුසල සම්භාර ධර්මයන් අප නමින් මිය පරලෝකීය අපගේ ඥාති හිත මිත්‍රාදීන් සියලු දෙනාම අනුමෝදන් වේවා කියලා සාදුකාරයක් දෙන්න. ඒ වගේම ඉදම් මෝ ඥාතීනම් හෝතු කියන ගාතාවෙන් පින් දෙන්න පින්වතුනි. හොඳයි, නැවතත් සියලු සම්යද්දෘෂ්ටික දේවතාවෝ මේ පින් අනුමෝදන් වේවා. අපවත් මේ උතුම් බුදු ශාසනයත් බොහෝ කාලයක් ආරක්ෂා කරත්වා කියලා සාදුකාරයක් දෙන්න. වගේම සිල දෙවියන්ට පින් දෙන්න. ආකාශට්ටාජ බුම්මට්ට හොඳයි, සිල දිනාම දුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. මේ ජීවිතය තුළදීම මේ උතුම් ධර්මය දැන ගැනීමට, දැක ගැනීමට හැකි වේවා කියලා සාදුකාරයක්.